Alto Pehajingi,
Hing.
Asankarana Kare, Manasenda Karana Pulua. Kianaga, Tamanta, Hitana. Kila Balan. Asankarana Kare, Manasankarana Puluanda. Kakari Ganabala. May make a pain other. Makat the Munuatra Botel, Munapata Pratu part, froze apart, Kakari Gana. Then a Hindakala, then a Gatane. Then a Spia Ganabala. A Spia Gina, a Botel, Matakaran. Sorry, Matakarana put a penuna. Penuna, eh? The Katu hit a penuna on the Tamatakalana pain, and Gurutamatakalana pain. The Kabotele Matakarana Buluan Nil. So the Hitadaki net, they again make up and Natana Tiena Kila, they again do tell you, they were part of them a pain. Nil. හිතෙන් දකින්න පුළුවන්ද බැයිද? පුළුවන් නේ. අනේ හිතෙන් දකින්න පුළුවන්ද? වෙනුනා. මතක් කරනකොට පේනවා නේද? දැන් රුවන්වැලි සෑය මතක් කරගන්න. හිතට පේනා නේද මොන වගේද කියලා? පොඩි නිකන් කියන්න විතරයි තියෙන්නේ. හිත දැකලා ඉවරයි. නේද? පේනවා නේද? සිරී පාදේ මතක් කරගන්න. මම කොයි කාලෙත් දන්නේ නැහැ ගියේ. කියනකොට මොකද්ද මතක් වෙනව නේද? හිතට පේනවා නේද? ඒ හිතටත් පුළුවන් දන්නේ. හිත දකින්න දේවල් ගැන හොයන්න ඕන. නොදකින්න ඒ වගේ. හිතට මතක් වෙන සරේට දැන් gedara මතක් කරගන්න. හොඳට මතක් වෙනවා නේ. හොඳට පේනවා නේ. ඒකේ මොන වගේද කියලා. ඈ? හිතට හොඳට පුළුවන් දකින්න. ඈ? හිතට බැයිද අපිට ওই පරණ සින්දුවක් එහෙම මතක් කරගන්න? පුළුවන් නේ. හිතට ඒ වගේම ඒක රස විඳින්න පුළුවන්. හිතෙන් ගියේ කියා. නේ?
කියන්න පුළුවන්.
හිතට අහපු දෙයක් සිහි කරගන්නත් පුළුවන්. හොඳ මොනහරි සුවඳක් කරෝල සුවඳ කියනකොට පැටට ගෙලත් වෙනවා ඒක. නිකන් මතක් වෙනව නේද මොකද්ද? ඔව්. කොට නාසයෙන් කරපු වැඩ සේ කරගන්න පුළුවන් නේද? රස මොනවා හරි ඒත් පුළුවන් නේද සේ කරගන්න මොන රහයිද කියලා රිදා කාපු දේවල් වෙනද වගේ නෙමෙයි හරි රසට උයලා තිබුණා කියලා ඔන්න මතක් කරගන්න ඒ වගේම තමයි ස්පර්ශ කරපු දේවලු සිහි කරගන්න පුළුවන්. තොට හිත ටිකක් විශේෂයක් නේද? අනිත් පස් දෙනාට බැරි වැඩක් කරන්න පුළුවන්. ඒ පස් දෙනාම කරපු ඒවා හිතට ආයේ කරන්න පුළුවන්. නේද? එතන වෙන වෙන පස් දෙනාගෙන් ඕන කෙනෙක් කරපු දෙයක් හිතට ආයේ කරන්න පුළුවන් හැකියාවක් තියෙන. දැන් ඇහැට පුළුවන්ද වෙන කෙනෙක් කරපු එකක් කරන්න? කන කරන වැඩේ ඇහැට කරන්න පුළුවන්ද? බෑ නේද? කනෙන් සද්දයක් අහනවා නම් ඇහෙන් පුළුවන්ද සද්දේ අහන්න? බෑ. හිතට නම් පුළුවන් සද්දේ අහන්නත් පුළුවන් රූප දකින්නත් පුළුවන් නේද? ඇහැට බෑ කන කරන වැඩේ කරන්න. ඇහැට බෑ නාසය කරන වැඩේ කරන්න. ඇහැට බෑ දිව කරන වැඩේ කරන්න. නේද? ඇහැට බෑ කය කරන ස්පර්ශ කිරීම කරන්න බෑ. නේද? හිතට පුළුවන් අර පස් දෙනාම කරපු ඒවා අපහු ඕන්න කරන්න. මේ විදිහටම මතක් කරගන්න පුළුවන්. නේද? ඒ වගේම නේද දැන් කනට බෑ ඇහැ කරපු දේ කරන්න. කනට බෑ නාසය කරපු දේ කරන්න. කනට බෑ දිව කරපු දේ කරන්න. කනට බෑ කය කරපු දේ කරන්න. නේද? නාසයට පුළුවන් ද ඇහැ කරන වැඩේ කරන්න? නාසයට පුළුවන් ද දකින්න? නාසයට පුළුවන් ද අහන්න? බෑ. නේද? ගඳ සුවඳ දැනෙන එක විතරයි නාසයට කරන්න පුළුවන්. රස බලන්න පුළුවන්? බෑ. ස්පර්ශ කරන්න? බෑ. ඒ වගේ තමයි දිවට පුළුවන් රස විඳින්නනේ. දිවට පුළුවන් ද රූප දකින්න? බෑ. ශබ්ද අහන්න? බෑ. නේද? ගඳ සුවඳ බලන්න? බෑ. දිවට බෑ නේද? ස්පර්ශ කරන්න? බෑ. අපිට නිකන් දිවේ ස්පර්ශයක් දැනුණාට ඒක කාය ආයතනය මිසක් ජීව ආයතනය නෙමෙයි. කයට පුළුවන් ස්පර්ශ කරන්න විතරයි. කයට පුළුවන් ද දකින්න? බෑ. කයට පුළුවන් ද අහන්න? බෑ. කයට පුළුවන් ද ගඳ සුවඳ බලන්න? බෑ. කයට පුළුවන් ද රස බලන්න? බෑ. කයට පුළුවන් ස්පර්ශ කරන්න විතරයි. දැන් මේ පස් දෙනා ගත්තහම කන නාසය දිව ශරීරය කියන පහ ගත්තහම ඒගොල්ලන්ට එක වැඩයි කරන්න පුළුවන්. එයා කරන වැඩේ විතරයි. අනිත් කවුරුවත් කරන වැඩේ කරන්න බෑ. හරි? ඒකට කියනවා ගෝචර නානත්. ගෝචර වෙනවා කියන්නේ දැන් ඇහැට ගෝචර වෙන්නේ මොනවාද? රූප. හා වර්ණ රූප කියන්නේ. කනට ගෝචර වෙන්නේ මොනවාද? ශබ්ද. නේද? නාසයට ගන්ධ ආරම්භ. ගඳ සුවඳ. දිවට රස ගෝචර වෙනවා. කටේ ගෝචර භූමිය විතරයි ගෝචර වෙන දේ විතරයි ඒ ආයතනට ගන්න පුළුවන්. අනිත් වෙන ආයතනයකට ගෝචර වෙන එකක් මේකට ගන්න බෑ. නේද? එතකොට ඔන්න ඔය ආයතන පහේ විශේෂ ලක්ෂණයක් තමයි ඒවට ගෝචර වෙන දේ විතරයි අරමුණු කරන්න පුළුවන්. වෙන ආයතනයකට ගෝචර වෙන එකක් තව කෙනෙකුට අරමුණු කරන්න බෑ. අපිට කියනවා ගෝචර නානත්වෙකුත් තියෙනවා. ඒ වෙන ආයතනකට ගෝචර වෙන එක මේ ආයතනට විෂය වෙන්නේ නැහැ. හරි? තව ආයතනකට ගෝචර වෙන එක මේකට විෂය වෙන්නේ නැහැ. නානා විෂය. නානා ගෝචර. ගෝචර නානත්වයක් තියෙනවා. වෙන එකකට විෂය වෙන එකක් මේකකට විෂය වෙන්නේ නැහැ. ද මනස ටිකක් විශේෂයි නේ. එයාට පුළුවන් අනිත් හැම එක්කෙනාම කරපු එක ඕනනම් ආයේ සිහි කරගන්න පුළුවන්කම තියෙන. නේද? එහෙනම් නේද දැන් එහෙන් දැකපු බෝතලේ මනසෙන් සිහි කරගන්න පුළුවන්කම තියෙන. නේද? මනස කර්මණු වෙන ඒවට කියන්නේ මොනවද? ධම්ම කිය. මන ධම්ම. නේද? ධම්ම කොහෙද තිබුණේ? මනසමයි. නෑ හැට අරමුණ රූපණං බාහිරයි කියන්න පුළුවන් නේ. එළිය තිබුණ බෝතලයක් නේ දැක්කේ. කනට බාහිර ශබ්දයක් කියන්න පුළුවන්. මනසට අරමුණ වෙනකොට ඔය එළිය තිබුණ දේවල් ද අරමුණ උනේ. මනසෙන්ම හදපු දෙයක් තමයි මනසම දැක්කේ. මනසෙන්ම සකස් කරපු දෙයක් තමයි මනසෙන්ම දැක්කේ. කට ධම්ම කියන එක මනසෙම නිර්මාණය. ධම්ම කියන එක මනසෙම නිර්මාණය. නේද? මනසෙන්ම නිර්මාණය කරලා මනසෙන්ම දකිනවා. කට මේ නිර්මාණය කළාට පස්සේ ඔබ ධම්ම කියලා කියනවා. මනසට අරමුණු වෙන්න පුළුවන් වුණාට පස්සේ ඒකට ධම්ම කියලා කියනවා. හරි? මන ධම්ම ඒක දැනගන්නේ හැමතිස්සෙම මතක තියාගන්න මොකෙන්ද දැනගන්නේ විඥානය දැනගන්න ගතියට කියන්නේ විඥානය ඒක මනෝ විඥාණයෙන් තමයි අන්න දැන් මනසෙන් දකින දේ දැනගන්නේ දැනුවත් වෙන්නේ. හරි. ඒක ඇහෙන් දකින කොට දැනුවත් වෙන්නේ ඒකට කියන චක්කු විඥාණය කියලා. ඇහෙන නිසා ඇහ මුල් කරගෙන දැනුවත් වෙනකොට චක්කු විඥාණය. කන මුල් කරගෙන දැනුවත් වෙනකොට සෝත විඥාණය. නාසය මුල් කරගෙන දැනුවත් වෙනකොට ගාහන විඥාණය. දිව මුල් කරගෙන දැනුවත් වෙනකොට ජීවහා විඥාණය. කය මුල් කරගෙන දැනුවත් වෙනකොට කාය විඥාණය. මනස මුල් කරගෙන දැනුවත් වෙනකොට මනෝ විඥාණය. ඒකට මේ මේ දැනුවත් වෙනවා කියන එක එකමයි. නේද? දැනගන්නවා. දැනගන්න ගතියට කියන්නේ විඥාණය. මොකක් උදව් කරගෙනද දැනගන්නේ කියනකොට ඔන්න මුල විශේෂණ පදයක් දාන්න. ඇහැ නිසා නම් චක්කු විඥානය. කන නිසා නම් සෝත විඥානය. ඔයගේ ඔයර දැනුවත් වෙන්න පුළුවන් විදි තියෙන්නේ 6යි. මේ ආයතන 6යි තියෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඔය 6න් එකකින් තමයි මොනවා හරි දැනගත්තා දැනගන්නේ නේද? මේ වෙනකන් දැනගෙන තියෙන්නේ ඔය ඒ දැනගත්තා කියන්නේ මොකක් හරි විඥානයක් පහළ. දැන් බලන්න එතකොට ඇහෙන් දැකපු දේ කොහොමද මනසෙනුත් දැක්කේ? ඇහෙන් දැකපු දේ කොහොමද මනසෙන්
දැක්කේ?
මනසේ තැන්පත් කරගන්නවා කියලා එකක් නැහැ. ස්ටෝ කරගන්නවා කියලා එකක් නැහැ. ඕවා තියාගන්න ගියොත් ඉඩ නැති වෙනවා නේ. හැබැයි මොකද එහෙනම් කොහොමද සිහි කරගත්තේ? සිහි කරගන්න පුළුවන්කමක් ඉතුරු කරගන්න. සිහි කරගන්න පුළුවන්කමක් ඉතුරු කරගන්න. දැන් කොයි වෙලාවෙද ඒක ඉතුරු වුනේ? දැන් මේ බෝතලේ සිහි කරගන්න පුළුවන් උනේ බෝතලේ දකින කොට නේ. එහෙන් දකින කොට මොකද්ද ස්වභාවයක් හදාගෙන තියෙන ආයේ හිතක් හදලා ඔබ සිහි කරගන්න. හරි? එහෙන් දැකීමත් එක්කම මොකද්ද ස්වභාවයක් ඉතුරු කරලා තියෙනවා ආයේ හිතක් හදලා ඒ ආකාරෙම දකින්න නේද? එතකොට එහෙන් දැනගන්න ගතියට අමතරව තව වැඩක් කරලා තියෙනවා. මනසට සිහි කරගන්න පුළුවන් මට්ටමකුත් කොහෙද සකස් කරලා තියෙනවා නේද? ඒ කොහොමද සකස් වුනේ කියන එක පොඩ්ඩක් නුවණින් හොයලා බලන්න වෙනවා. එහෙන් දැක්කට අමතරව අපි තව වැඩක් කරලා තියෙනවා. ඒකනේ ඒක ඔව් මතක් කරගන්න සතහනක් ඉතුරු කරගෙන නැත්තම් සිහි කරගන්න පුළුවන්කමක් හදලා තියෙනවා. නේද? ඒ සතහනක් ඉතුරු කර ගැනීම කොහොමද සිද්ධ වුනේ කියන එක කොහෙන්? එතකොට ඇහෙන් දකින්නේ මොන වගේ ගතියක්ද ඇහැට අරමුණු වෙන්නේ? වර්ණ සතහන. ඇහැට අරමුණු වෙන්නේ වර්ණ විතරයි. හරි? වර්ණ වලට අමතරව කිසිම දෙයක් ඇහෙන් දකින්න බැහැ. ඇහෙන් පුළුවන් ද ශබ්ද දකින්න? බැහැ. ඉස්සෙල්ල කිව්වේ ගෝචර නානත්‍ය තියෙන. ඇහැට ගෝචර වෙන්නේ වර්ණ විතරයි. කනට ගෝචර වෙන්නේ ශබ්ද නේද? එතකොට ඇහැට දකින්න පුළුවන් වර්ණ විතරයි. ඒතර වර්ණ උපද්දලා පෙන්වන්න තමයි ඇහැ හදාගෙන තියෙන්නේ. නේද? ශබ්ද උපද්දන්න බෑනේ ඇහැට. වර්ණ උපද්දලා හිතට පෙන්වන්න තමයි ඇහැ සකස් වෙලා තියෙන්නේ. එතකොට ඇහෙන් සකස් කරන ඇහැ නිසා උපද්දන වර්ණ දැනගන්නේ හිතෙන්. ඒ හිතට කියනවා චක්කු විඥාන හිත කියලා. ඇහැ උපද්දන වර්ණය දැනගන්න හිතට කියනවා චක්කු විඥාන සිත කියලා. ඇහැනේ උපද්දන. ඇහැ උපද්දන දෙයන්නේ දැනගන්න. ඒ හින්දා ඒ සිතට කියනවා චක්කු විඥාන සිත කියලා. නේද? කන උපද්දන ස්වභාවයක් දැනගන්න සිතට කියනවා සෝත විඥාන සිත කියලා. ඒ කියන්නේ ශබ්දයක් ගැන දැනගන්නවා නම් සෝත විඥාන සිත. කන උපද්දන්නේ ශබ්දනේ. කන උපද්දලා දෙන්නේ. නේද? එකේ නාසය උපද්දලා දෙන්නේ ගඳ සුබද ගාහන. එතකොට ගාහන ආරම්මණය නාසය උපද්දලා දෙන ගාහන ආරම්මණය දැනගන්නේ ගාහන විඥානසෙ. ගාහන විඥාන. ඈ? දිව උපද්දලා දෙන්නේ මොනවද? රස. ඒ රස දැනගන්නේ ජීවහා විඥානසිත. කය උපද්දන්නේ මොනවද? ස්පර්ශ පොට්ටබ්. හා ඒක දැනගන්නේ පොට්ටබ් විඥානේ නෙමෙයි කාය විඥානේ. කාය පද්දන දේවල් දැනගන්නේ කාය විඥානේ. කාය විඥානේ. මනස උපද්දන දේවල් දැනගන්නේ මනෝ විඥානේ. ඒක පැහැදිලි නේද? ආයතනේ උපද්දලා දෙන දෙයි තමයි ඒ ආයතනයට අදාළ සිත දැනගන්න. මොකද්ද ඔය ඇහෙන්නේ? දෙර ගහ. ඇහෙන්නේ බෙර ගහනවද සද්දයක්ද? කනට ඇහින්නේ සද්දයක් නේද? අදාගත්ත බෙර. ඇහෙන සද්දෙට රූපයක් හදාගත්ත බෙර. දැන් බෙර ගහනවා පේන්නේ නැහැ. පේනවා. පේන්නේ කොහටද? මනසට, හිතට. ඇහැට නෙමෙයි. මනසට පේනවා බෙර ගහනවා නේද? කනට ඇහෙනවා සද්දෙ. එතකොට චක්කු චක්කුනේ සෝත විඥාණයෙන් සද්ද දැන ගන්නවා. දැන් චක්කු විඥාණය ඉපදිලාද? නැහැ. චක්කු විඥාණය මොකක්ද කරන්නේ? රූප දකින්න එකනේ, වර්ණ රූප දකින්න එකනේ. නේද? දැන් චක්කු විඥාණය ඉපදිලාද? නැහැ. එවනට රූපයක් පෙනීලා තියෙනවා. බෙර ගහනවා පෙනීලා තියෙනවා. මනසට ධම්ම අරමුණු වුණා. ඒකෙන් දැනගත්ත එක තමයි බෙර ගහනවා. හරි. සෝත විඥාණයෙන් දැනගත්තේ සද්දයක් ඔන්න සද්දයක් එළියේ තියෙනවා. ඒ සද්දට අදාළ බෙරයක් තියෙනවා කියලා දැනගන්නේ මනෝ විඥාණය. නේද? පැහැදිලි නේද? ඇහෙන්නේ සද්දයක්. සද්දය ඇහෙන්නේ සෝත විඥාණය සිතට. නේද? ඒක ගැන දැනගන්නවා හිත. ඒක හිතට තමයි බෙරකාරී එක්ක තියෙන්නේ. ඒක එතකොට මන ධර්ම මනෝ විඥාන. නේද? බෙරකාරී පේන මට්ටම අනිවාර්යෙන් මනෝ විඥානය. නේද? චක්කු විඥානෙට නිමෙන්නේ දැන් තේන්නේ. එතකොට දැන් බෙරකාරී එක්ක පේන්න මනෝ විඥානයක් හදන්න නම් ඔయిత කලින් ඇහෙන් දැකලා තියෙන්න ඕන. බෙරකාරයෙක්ව ඇහෙන් දැකලා තිබුණොත් තමයි දැන් මනෝවිඤ්ඤාණිකේ බෙරකාරයව දකින්න පුළුවන්. ධම්ම කියලා හදාගන්න පුළුවන්. නේද? දැන් කවදාවත් බෙරයක් ගන්නවා දැකලා නැත්තම් එහෙම මනෝවිඤ්ඤාණයට පෙයිද බෙරකාරය? නැහැ. තේින්න විදිහ නැහැ. එතකොට තේරෙනව නේද? පෙර ඒ ආයතනයක් ක්‍රියා කරපු එකෙන් පෙර ඇහක් පාවිච්චි කරද්දී අපි හිතමු ඊයේ හරි ගිය සතියේ හරි දැක්කා කියලා බෙරකාරය. නේද? ඒ වෙලාවේදී ඔන්න ඇහෙන් දැකලා තියෙනවා. ඒ කියන්නේ චක්කු විඥානික අහු වෙලා තියෙනවා එයාගේ රූප සටහන. වර්ණ රූප සටහන. නේද? ඒ සටහන දැන් තියෙනවද? ගිය සතියේ නම් දැක්කේ. ඒක නිරුද්ද. ඒක දැන් තියෙන්න බෑ. ඒ වුණාට ඒක මතක් කර ගැනීම හැකියාවක් ඉතුරු කරගෙන තියෙනවා. නේද? මනසට ඔක උපද්දවා ගැනීම හැකියාවක් ඉතුරු කරලා තියෙනවා. ඒ හින්දා තමයි දැන් ඔය සද්දය ඇහෙනකොට බෙරකාරයෙක්ව සිහි වුනේ. නේද? දැන් බෙරකාරයා නිකම්ම සිහියට ආවද සද්දය ඇහුන හින්දා සිහියට ආවද? සද්දය ඇහුනේ නැත්නම් අපිට බෙරකාරයෙක්ව මනසට පේන්නේ නැහැ නේද? ඇයි එහෙම වුනේ? සද්දය ඇහෙනකොට විතරක් එයාව මවලා දුන්නේ ඇයි හිත? ආයතනය තමයි දැන් මනෝ ආයතනයට බෙරකාරයෙක්ව පෙනුනනේ මනෝ විඥානිකේ. ඒක ඉබේම නෙමෙයිනේ නේද? සද්දේ ඇහෙනකොට තමයි ওই සද්දෙට අදාළව තමයි බෙරකාරෙක් පෙර වෙයි එහෙම වුනේ.
ඒක පෙර පෙර
ඒක ඇසුවත් ඒක දෙන්නේ. නැති වෙලාවට අපිට එහෙම පේන්නේ නැහැ නේද? මේ කතා කර කර ඉන්නකොට බෙරකාරෙක් පේනවද?
නැහැ.
ආයතනය ඉපදුනා මන ආයතන බෙරකාරයා පෙන්නන්න මං අහන්නේ. ඊට කලින් සද්දේ ඇහිමත් එක්ක තමයි බෙරකාරයව පෙන්වන්න මන ආයතන ඉදුණේ. ඇයි එහෙම මේ? අපිතේ පාදාන කළා නම් දැනුත් පේන්නේ. අනේ සද්දය ඇහෙනකොට විතරක් පේන්නේ. අපි කතා කරනකොට පේන්නේ නැහැ නේ බෙරකාරය. ඒ සත්‍ය ඇහෙනකොට තමයි අර හෙබෙර ගහනවා කියලා හිතෙන්නේ. ඇයි? මොකද අදාළත්වයක් තියෙනවා නේද? ඒ සත්‍යට අදාළත්වයක් එක්ක තමයි මේක මේ. ඇයි එහෙම වෙන්නේ? ආයතන දෙකක් ගැට ගැසීමක් තියෙනවා. සත්‍ය ඇහන්නේ කණෙන් සෝත ආයතන. මේ චක්ක ආයතනෙන් දකින්න එක අරකට සම්බන්ධ කරලා තියෙනවා. නේද? ඔව්. ඕක පෙර පෙර අපි දකින වෙලාවේ ඒකේ සද්දෙත් ඇහිලා තියෙනවා. නිකම්ම චිත්‍රයක් විතරක් නෙමෙයි දැකලා තියෙන්නේ. පෙරේ ගහද්දි සද්දෙත් ඇහිලා තියෙනවා. ඒ ගහනවත් පෙනීලා තියෙනවා. නේද?
එතකොට අපි බාහිර ඉන්න බෙරකාරයාගෙන් නැත්තම් ඒ තියෙන බෙරෙන්
මේ සද්දේ එනවා කියන එකක් දැනගෙන තියෙනවා. නේද? ඒ දැනුවත් වීම මත තමයි සද්දය ඇහෙනකොට බෙරයක් මේලා පේන්නේ. ඈ? ඔගේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. බෙරයක් පෙනුනා නම් සද්දේ හිතෙන් හදලා පෙන්වන්නත් පුළුවන්. දැන් සද්දය ඇහෙනකොට බෙරේ හිතෙන් හදලා පෙන්වන්න. බෙරේක චිත්‍රයක් තිබුණා නම් එහෙම. අහා ඔය බෙරේ මේ වගේ සද්ද කියලා සද්දෙත් මනසෙන් හදලා පෙන්වනවා. නේද? එහෙම නේද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? දැන් ඔන්න ආයතන දෙකේ සම්බන්ධයක් තියෙනවා. මේ කණෙන් අහන සද්දේ අයිති අර ඇහෙන් දකින රූපෙට. ඇහෙන් දකින රූපේන සද්දේ තමයි මේ කණෙන් අහන්නේ. දැන් ඇහැයි කණයි සම්බන්ධ කරලා නේද? දැන් ඉස්සෙල්ලම කිව්වේ මොකද්ද? ඇහෙන් කරන දේ කණෙන් කරන්න පුළුවන්ද? බැ. කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න පුළුවන්ද? බැ. දැන් කරලා තියෙන්නේ මොකද්ද? ඒ දෙක පුළුවන් කියලා නේද? එහෙනම්දනේ සද්දය ඇහෙනකොට එහෙන් දකින්න එකක් මතක් වෙනවා. එහෙන් දකින්නකොට කණින් අහන එක මතක් වෙනවා. සද්දය ඇහෙනකොට බෙරයක් එහෙන් දකින විදිහට හිතෙන් පෙන්නනවා. බෙරේ චිත්‍රය දකින්නකොට ආවකේ මේ සද්දේ කියලා එකක් හිතෙන් හදලා පෙන්නනවා බෙර සද්දේ. නම් ඔය දෙක එකකට එකක් සම්බන්ධ කරලා නේද? ඒ කියන්නේ ඇහෙන් අත්දකින බෙරේමයි කණෙන් අත්දකින්නෙත් කියලා නිකන් සම්බන්ධ කරලා නේද? මේ බෙරේට අයිති සද්දෙමයි මේ කණෙන් අහන්නේ. ඇහෙන් දකින බෙරේට අයිති සද්දෙමයි කණෙන් අහන්නේ. එහෙම නැත්නම් කණෙන් ඇහෙන ඒ සද්දේ ආපු බෙරේමයි ඇහෙන් දැක්කොත් දකින්. නැහැ ආයතන වෙන් වෙලා නැහැ. ආයතන ගැට ගහලා සම්බන්ධ කරලා. ඒ උදන් ලෝකයේ හැදෙන්නේ හරි මොනවා හරි වෙලා තියෙන්නේ සංසාරේ යන්නේ උලා වෙලා තියෙන්නේ ඔය ගැට ගැසීම. දැයි සෙල්ලා දියද්දි නම් ගැට ගහන්න බෑ කිව්වා. හැට ගෝචර විශ්ය වෙනම එක. කනට ගෝචර විශ්ය වෙනම එක. කොයි දෙක එකකින් අනිත් එක කරන්න බෑ කිව්වා නේද? ඇහෙන් ශබ්ද අහන්නත් බෑ කනෙන් රූප දකින්නත් බෑ කියලා කිව්වා නේද? කවුද කළේ මේක දැන්? මනස. මනස තමයි ඔය දෙන්න සම්බන්ධ කරලා කරලා තියෙන්නේ නේද? දැන් සෝත ආයතනෙන් සද්දේ ඇහෙනකොට රූපේ පෙන්වුවේ කවුද? මනස. එහෙනම් අපි චිත්‍රය දකිනකොට චක්කායතනෙන් දකින්නේ වර්ණ සටහන බෙරේක චිත්‍රයක් දකිනවා. නේද? දැන් කවුද සද්දේ පෙන්වන්නේ? මනස. නේද? ඕ බෙරේ මේ සද්දේ කියලා මනසට නේද පෙන්වන්නේ? දැන් මනස නේද ඔය එකතු කරන නැත්තම් ගැට ගහන වැඩේ කරලා තියෙන්නේ. ඇයි තනයි නෙමෙයි. තේරෙනවද? මනස තමයි මේ ආයතන ගැට ගහලා ධම්මාරම්මණයෙන් තමයි මේ වැඩේ දැන් කරන්නේ නේ. මුලා කරලා දෙනවා. නේද? හොඳට බලන්න ඕන. දැන් මේ දේ සිද්ධ වුණේ කොහොමද කියලා හොඳට හොයාගත්තොත් තමයි ඔකෙන් මේ දෙන්න පුළුවන් නිදහස් වෙන්න පුළුවන්. අපි කරන්න බැරි වැඩක් නේ ඔය කරලා තියෙන්නේ. ඇහෙන් දකින දේ කණෙන් අහන්න පුළුවන් කරලා වෙන්න බැරි වැඩක් නේද? වෙන්න බැරි වැඩක් පුළුවන් කරලා තියෙන්නේ. ඇහැයි කනයි සම්බන්ධ කරලා තියෙනවා. කවුද මේ සම්බන්ධ කරන්නේ? මනසෙන්. ඇයි මනසෙන් සම්බන්ධ කරනවා කියන්නේ? දැන් ඇහැෙන් දකිනකොට දැනගන්න දේ මනසෙන් දැනගෙන තියෙනවා. ඇහෙන් දකිනවට අමතරව චක්කුඥානෙන් දකිනවා දැනගන්නවට අමතරව මනසෙනුත් මොකද්ද වැඩක් කරන්නේ? හරි. ඒ වගේම තමයි කනෙන් ශබ්දය අහනකොට ශබ්දය අහනවට අමතරව මනසෙනුත් මොකද්ද වැඩක් ඔන්නයි. මනසෙන් කරපු වැඩෙන් තමයි මේවා එකකට එකක් සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් බලන්න අපේ ආයතන කීයක් තියනවද? ඔක්කොම 6ක් තියනවා නේද? ඔය 6 දෙනා හරිනම් මේ 6 දෙනාට නානා ගෝචර. නානා ගෝචරානි නානා විෂයානි. ඒ එකකට විෂය වෙන එකක් තව එකකට විෂය වෙන්න බෑ නේද? ගෝචර නානත්තුකුත් තියෙනවා. එකකට ගෝචර වෙන දේ ඒකට විතරයි. ඈ වෙන ආයතනයකට එක ගෝචර වෙන්න බෑ. වෙන ආයතනයකට ගෝචර වෙන්නේ වෙන එක. හරි. ගෝචර නානත්තුකුත් තියෙනවා ඔය ආයතනෙන් ආයතනට. ඊළඟට මේ විෂය වෙන ඒවා එකකට විෂය වෙන ඒවා අනිත් එකට විෂය වෙන්නේ නැහැ. ඕකනේ ඇත්ත தත්ත්ව වෙන්න ඕන නේද? එතකොට බුදුහාමුදුරුවෝ ඔන්න උපමාවක් ගන්නවා. මේ ආයතන 6 වගේ කියනවා වෙන වෙන වැඩ කරන 6 දෙනෙක්. සත්තු 6 දෙනෙක්. ඈ කැලේ ඉන්න සතෙක් ගන්නවා. ඈ හුඹහක ඉන්න සතෙක් ගන්නවා. වතුරේ ඉන්න සතෙක් ගන්නවා. ගමේ ගෙදර ඉන්න සතෙක් ගන්නවා. ගහක් උඩ ඉන්න සතෙක් ගන්නවා. එහම 6 දෙනා එකකට එකක් වෙනස් ඒගොල්ලෝ ඉන්න තැන. නේද? සොහොනේ ඉන්න කෙනෙකුත් ගන්නවා. ඒ කාලේ සොහොන් වල ඉන්නේ නරි. අර කුණු වෙන මිනිහ කන්න තමයි නරි කියන්නේ. සොහොනේත් එක්ක ඉන්න නරි. උඹහේ ඉන්නේ කවුද? නාය. ගහ උඩ ඉන්නේ කවුද? වඳුරා. තව කොහෙද ඉන්නේ? ගියේ. වතුරේ ඉන්නේ කවුද? කිඹුලා. ඔව්. ගෙදර නැත්නම් ගමේ ඉන්නේ බල්ල. කිව්වද හයත්ද? සොහොනේ ඉන්න නරියා. සොහොනේ ඉන්න නරියයි. වතුරේ ඉන්න කිඹුලා. හුඹහේ ඉන්න ණය. ගහේ ඉන්න වඳුරා. ගෙදර ඉන්න බල්ලා. තවෙත් කෙනෙක්. කුරුල්ලා. අහසේ ඉන්න කුරුල්ලෙක්. අහසේ ඉන්න කුරුල්ලෙක්. ඔකේ. උපමා අඩුපාඩු තියනා නම් බලන්න. චපන්නක යාපකේ. චපන්නක සූත්‍රය. චපන්නක. හයක්. ඒ සත්තු හය දෙනෙක් ඒගොල්ලන් යන්නේ වෙන වෙන තැන් වලට. නේද? නයා හුඹහට යනවා මිසක් වතුරට යන්නේ නැහැ. නේද? ඒ වගේ ඒගොල්ලන්ට ගෝචර විෂය වෙනස්. නේද? දැන් ඔය හය දෙනා එක තැනකට ඉන්නේ නැහනේ හය පැත්තකටනේ යන්නේ. නේද? දැන් ඔය හය දෙනා වල්ලලා අපි එකට බඳින. එක එක්කෙනාව ගැටයක් දාලා එකට බඳින. හය දෙනා. හරි? දැන් මොකද වෙන්නේ? සැරෙන් සැරේ එක එක්කෙනා එක එක පැත්තට අදිනවා. ඒගොල්ලන්ට යන්න ඕන පැත්ත. නේද? දැන් එක්කෙනෙකුට තනියෙන් යන්න පුළුවන්ද? බැ බලවත් එක්කෙනා අදින පැත්තට අනිත් ටිකක් ඇදිලා යනවා. ඉතින් එක එක්ක වෙලාවට බලවත් වෙන්නේ එක එක්කෙනා නේ. ඈ දැන් එක්කෙනෙකුට හතරම බඩගිනි වෙනකොට ඒ පැත්තට අදිනකොට ඔක්කොම ටික ඇදිලා යනවා. ඈ තව කෙනෙකුට නිදිමතේ හිටියොත් එයාව ඇදිලා යනවා නේද? ඇදගෙනම යනවා. ඒකට බලවත් වෙන එක්කෙනා අදින පැත්ත තමයි වැඩිපුර ඇදෙන්නේ. නේද? දැන් ඔන්න ඔය වගේ වැඩක් මේ හය දෙනාව එකට බඳිනවා වගේ වැඩක් තමයි අර ආයතන එකට ගැට ගහනවා කියන්නේ. ඒ කියන්නේ එක ආයතනකින් දැනගන්න දේ තව ආයතනිකුන් දැනගන්න පුළුවන් කියන්නේ ගැට ගැහෙන. ගැටයක් දැන. හරි? එතකොට හයෙන් ඕන එකකින් පුළුවන් මේ දේ දැනගන්න. ඒකේ තමයි ගැටයක් දැනගන්න. ඔය හයෙන් ඕන එකකින් මේ දේ දැනගන්න පුළුවන්. දැන් බලන්න අපි අර සද්දේ ඇහෙනකොට බෙරය කියලා දැනගත්තානේ. දැන් බෙරය හරියට අර ගැටේ වගේ. බෙරය කියන එක බෙරයට සද්දේ විතරක් නෙමෙයි. රූපෙකුත් දෙන්න පුළුවන් ඇහැට ගැටේ. නේද? ඕකේ නිකන් අර බෙරේට අයිති සුවඳකුත් තියෙන්න පුළුවන් නේද? ඈ දැන් නාසයත් ගැට ගහලා වෙන රූප බෙරේට අයිති සුවඳ. මේකේ රසක් මොනවා හරි දෙකට නම් එහෙම දෙයක්ත් තියනා නේද? රස බෙරේට අයිති දෙයක්. ඇල්ලුවා අල්ලලා බලලත් ඕක බෙරයක් කියලා කියන්න පුළුවන් ගතිය තියෙනවා නේද? දැන් අපිට හිතලා නම් කොහොමද පුළුවන් බෙරේ හිතන්න? දැන් මොකද වෙලා තියෙන්නේ? හය දෙනෙක්ව ගැට ගහන්න දෙයක් හදලා. නේ? අපි ඔක අද්දකින් එක මොහොතක එකකින් විතරයි. දැන් සද්දේ ආවා විතරයි. සද්දේ ආපු ගමන් හිතට පුළුවන් ඕකට අදාළ වෙන ආයතනකින් කරන වැඩේ කරන්න. සද්දේ ඇහෙනකොට අපිට ඇහෙන් පේනවා වගේ හිතට පෙන්වන්න පුළුවන්. නේද? එහෙම දෙයක් නේද උනේද? ඔව් දැන් ඇහුනේ සද්දේ ඒ වුණාට හිතෙන් පෙන්නවා වෙන ආරමුණ. ඒකට අදාළ රූපේ කියන්නේ ඇහෙන් කරන වැඩි. නේද? සමහරට බෙරේට ගැහුවොත් අතින් ගැහුවොත් මේ වගේ දැනෙයි කියලා කියන්න මතක් වෙන්නත් පුළුවන්. ඒතර රූපේ නෙමෙයි මේ ස්පර්ශය මතක් කරලා දෙන්නේ. ආය ආයතන නේද? දැන් ඔය ඕන ආයතනයක් පුළුවන් නේද හිතට උපද්දන්න? නෑ. එතකොට එහෙම පුළුවන් වෙලා තියෙන්නේ අපි අර ගෝචරණානත්වය අමතක කරලා ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් මට්ටමේ දෙයක් හදලා. ඒ දෙයක් හැදීම තමයි බාහිරින් තියනවා කියන විශ්වාස කිරීම. බාහිර යම්කිසි ස්වභාවයක් තියනවා කියලා විශ්වාස කිරීම ඒකට දෙයක් තියෙනවා නේද? එළියේ තියෙන දෙයක්. ඒ දෙයක් කියනකොට එක ආයතනකින් නෙමෙයි අත්දකින්න පුළුවන්. ආයතන හයෙන් ඕන එකකින් අත්දකින්න පුළුවන්. අත්දකින්න ගතිය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වුණාට බාහිර දෙයක් කියපු ගමන් ඇහෙන් දකින්නත් පුළුවන්, කනෙන් අහන්නත් පුළුවන්, ගඳ සුඳ බලන්නත් පුළුවන් නේද? රස විඳින්නත් පුළුවන්, ස්පර්ශ කරන්නත් පුළුවන්. ඉතින් හිතන්නත් පුළුවන්. ඔය තත්ත්වයකට පත් කරලා නේද? දැන් ඒ පත් කිරීමම මුලාවක් නේද? ඒ මුලාවට අහු වුණා නේද? දැන් අර එක ආයතනකින් එනකොට හිතට පෙන්වන්න පුළුවන් වෙන ආයතනිකුණුත් ඕක අත්දැක්කොත් මෙහෙමයි දැනගන්නේ කියලා. දැන් ඒක නේද වෙන්නේ? සත්‍යය ඇහෙනකොට සෝත ආයතනෙ විතරනේ. ඒ වුණාට හිත පෙන්නවා ඔය සද්දේන එක ඇහෙන් දැක්කොත් මේ වගේ. ඔය වේනේ සද්දේන එක ඇල්ලුවොත් මේ වගේ. ඕක කාලා බැලුවොත් මේ වගේ. සුවඳ බැලුවොත් මේ වගේ දැන්. අන්න එහෙම කියන්න පුළුවන් තත්ත්වයක් ඉතුරු කරලා නේද? ඒක මත නේද අපිට සද්ද ඇහෙනකොට වෙන ආයතනකින් කරන දේ හිතට පෙන්නන්නේ. ඇයි හිතට පුළුවන් යනි පස් දෙනාම කරන විදිය මතක් කරලා දෙන්නේ. නේද? දැන් එහෙන් දැක්කා වගේ පෙන්වන්න පුළුවන් නේ හිතට. නේද? දැන් ඒක මුලාවක් කිව්වට ඒ මුලාව හදපු හැටි හොයාගන්න. ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ ඒක මුලාවක් කියලා. ඒක තේරුම් ගන්න තමයි අර ගෝචරණානත්වයක් කියලා කිව්වේ. එහෙන් ඇහැට ගෝචර වෙන දේ කනට ගෝචර වෙන්නේ නම් නැහැ. ඇහැට ගෝචර වෙන දේ නාසයට ගෝචර වෙන්නේත් නැහැ. දිවට ගෝචර වෙන්නේත් නැහැ. කයට ගෝචර වෙන්නත් බෑ. අපි පුළුවන් කියලා හිතුවා. ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා නේද හිතෙන්නේ? ඈ? ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා නේද හිතෙන්නේ? නැංගේ ගෝචරණානත්ය ගැන දන්නේ නැති හින්දා නේද? ඇහැ සංවේදී වෙන්නේ වර්ණසටහන් වලට මිස අල්ලන දේවල් වලට ඇහැ සංවේදී නැහැ. ඇහැ පියාගෙන අල්ලලා බලලා මොන පාටද කියන්න පුළුවන්ද? දැන් ඒ වගේමයි කය සංවේදී වෙන්නේ යම් කිසි ස්වභාවයකට. ඒකට ඇහැ සංවේදී නැහැ. අපි දැන් ඇස් පියාගෙන මොනවා හරි ඇල්ලුවොත් ඒකේ පාට කියන්න බෑ වගේමයි අල්ලන්න නැතුව එහෙන් විතරක් බලලා ඕක ඇල්ලුවොත් මොන වගේද කියන එක කියන්නත් බැරි වෙන්න ඕන. මොකද ඒක ගෝචරණානත්වයක් තියෙනවා. ඇහැට ගෝචර වෙන දේ කයට ගෝචර වෙන්න බෑ. මොකද මේ ස්වභාව දෙකක්. මේ විෂය වෙනස්. හැබැයි ඕක අපිට ලෝකෙදී අමතක වෙනවා. ඇහෙන් දකින දේ මොකද අල්ලන්න බැරි කියලානේ අහන්නේ. නේද? ඒකට දැන් ඇත්ත తත්වේ අමතක වෙලා නේද? ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් නෑ. ඉතින් ඇහැයි කයතුයි දෙකක් ඕනේ නෑනේ. එකක් තිබුණා නෑ ඉතින්. ආයතන නානත්වයක් තියෙන්න ඕනේ නෑ. ඇහෙන් කරන වැඩේ අතිමුත් කරන්න පුළුවන් නෑ. එහෙනම් ඇහැ නැතුව අත විතරක් තිබුණා නෑ ඉතින්. නේද? එතකොට පේනා නේද ඒක මුලාවක තත්ත්වයක් කියලා අපි ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා හිතන එක.
සත්‍යය
ඔව් දැන් ආයතනකින් දෙයක් අත්දකිනකොට අත්දකින දේ තියෙන්නේ එළිය කියලා සිතීම තුල තමයි අනිත් ආයතන ටික ඔබට ගැටගහන්නේ. අවුනම ආයතනකින් යම්කිසි ස්වභාවයක් අත්දකිනකොට මේ අත්දකින්නේ ආයතනෙ උපද්දපු දෙයක් නෙවෙයි. එළිය බාහිරේ තියෙන දෙයක් කියලා අන්න ඔය දෙයක් පිහිට ඕන එකේදී තමයි දැන් මුලාවට අහු වෙලා තියෙන්නේ. එනවාද? දැන් ඇහෙන් දකින දේ එළිය තියනවා කියලා හිතුවොත් එළිය තියෙන දේ නම් අනිත් ආයතනෙකට පුළුවන්. එහෙනම් ගිහිල්ලා අල්ලලා බලන්නත් පුළුවන් ඔය දේ. ඒ தත්ත්වයටපත් වෙන්නේ එතකොට. නේද? නේද? හැබැයි අපිට ඕක මුලාවක් කියලා තේරෙන්නේ නැහැ. අපි ඒකටම පුරුදු වෙලා නැහැ. එච්චරකල් ජීවත් වෙලා තියෙන්නෙම දකින දේ අල්ලන්න පුළුවන් කියන මට්ටමෙන්නේ. අතනින් එහාට වෙනස් විදිහකට හිතලවත් නැහැ නේද? නෑ ඔය සිද්ධිය නේද වෙන්නේ අර වතුරට එබෙන බල්ලට. වතුරට එබෙන බල්ලට පේනවා බල්ලගේ ඡායාව නේද? එතකොට ඒක පේනකොට දැන් බල්ලෙක් වගේ පේනවා. දැන් බල්ලට මොකද හිතෙන්නේ? ඔය පේන්නේ එළියේ ඉන්න බල්ලෙක්. ඇහැ උපද්දපු බල්ලෙක් නෙමෙයි. එළියේ ඉන්න බල්ලෙක් තමයි මේ පේන්නේ කියලා ඌට හිතෙනවා. එහෙම හිතුණ ගමන් මොකද හිතෙන්නේ? ඕකව ඕන්න හපා ගන්න පුළුවන්. ඒ කියන්නේ අල්ලලා බලන්න පුළුවන්. ඌට ඇවිල්ලා මාව හපා ගන්න පුළුවන්. නේද? ඇහෙන් දකින දේ අල්ලලා බලන්න පුළුවන් කියන මට්ටමකට ගිහින් තියෙනවා. දැන් බල්ලා ওই මට්ටමට එනකොට රැවටිලාද නැද්ද? රැවටිලා. ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියන විශ්වාසයට එනවනේ තව බල්ලෙක් ඉන්නවා කියනකොට. නේද? එතකොට ඌ රැවටිලාද නැද්ද? රැවටිලා. අපි ඇහෙන් දකින දෙයක් අල්ලන්න පුළුවන් කියනකොට මෑර පොල් ගහක් තියනවා ගිහින් අල්ලලා බලන්න පුළුවන්. අපි රැවටිලා නැහැ. බල්ලා තමයි රැවටිලා. අපි රැවටිලා දැන් අපි රැවටිලා නැහැ කියලානේ හිතෙන්නේ. දැන් බල්ලට හිතෙන්නේ කොහොමද? බල්ලා රැවටිලා කියලාද බල්ලට හිතෙන්නේ? ඌ හිතන්නේ ඇත්තටම බල්ලෙක් ඉන්නවා. ඌ අල්ලලා බලන්න හපා ගන්න පුළුවන් කියලා නේද? ඒතර බල්ලගේ මානසිකත්වයට රැවටිලා කියලා තේරෙනවද? නැහැ. ඇයි? මුලාවෙන් ඉන්න හින්දා. ඌට ප්‍රඥාව නැහැ ඇත්ත ඇති හැටි දැනගන්න. නේද? එතකොට අපි දකින දේ අල්ලන්න පුළුවන් කියලා ඉන්නවනම් අපිත් මුලාවටපත් වෙලා නේද? අපිට ප්‍රඥාව නැහැ ඇත්ත ඇති හැටි දැනගන්න. ඈ? එළිය තියෙන දේ තමයි. දැන් එහෙන් දකින්නේ එළිය තියෙන දේ කියලා හිතපු ගමන් බල්ලත් එකයි අපිත් එකයි. ඉතින් දකින්න දේ තියනවා කියලා හිතුවා. ওই තියෙන දේමයි පේන්නේ කියලා හිතුවා. එහෙම හිතන එකේ හැංගිලා තියෙන්නේ මොකද්ද? ඇහෙන් කරන වැඩේ අතින් කාය ආයතනෙනුත් කරන්න පුළුවන්. ඒතන ටික ගැට ගැහුවා කියලා තේරෙනවද? ඒ කියන්නේ ඒක ඇහෙන් විතරක් නෙමෙයි අතිනුත් අල්ලන්න පුළුවන් කාය ආයතනෙනුත් අත්දකින්න පුළුවන් කියන මුලාවට ගියා නේද? ඔය දැන් චක්කු විඥානේ කියන්නේ මොකද්ද? ඇහෙන් දකින මට්ටම නේද? ඇහැට පේනවා. චක්කු විඥානය කියන්නේ මොකද්ද? ඇහැට පේන මට්ටම. ඒක බල්ලා වතුරට එබෙන මට්ටම හරි අපි එළිය දෙයක් දිහා ඇහෙන් බලන මට්ටම. නේද? එතකොට ඇහැට දෙයක් පේනකොට ඔය පේන දේ එළිය තියනවා කියලා හිතුවොත් ඔය පේන දේ එළිය තියනවා නැත්තම් එළියේ තියෙන දෙයක්මයි මේ ඇහෙන් දකින්නේ. කියලා හිතුවොත් ඔතන හැංගිලා තියනා නේද ඒ දේ තව ආයතනකිනුත්
අත්දකින්න පුළුවන් කියන එක.
දැන් අපි බල්ලා රැවටිලා අපි රැවටිලා නැහැ කියන්නෙම බල්ලට පේන දේ අල්ලන්න බෑ අපිට පේන දේ නම් අල්ලන්නත් පුළුවන් කියලා කියන හින්දා නේද අපි රැවටිලා නැහැ කියන්නේ. අපිට පේනවට අමතරව
අල්ලන්න
ඒක තියනවාද කියලා අල්ලලා බලන්නත් පුළුවන්. ඒ හින්දා අපි රැවටිලා නැහැ කියන්නේ. නේද? බල්ලා රැවටිලා කියන්නේ බල්ලට පේන දේ අපි ගිහින් ඇල්ලුවට අහු වෙන්නේ නැහැ. බල්ලට පේන දේ අපි ගිහින් ඇල්ලුවට අහු වෙන්නේ නැහැ. ඒ හින්දා බල්ලා රැවටිලා. එහෙනම් අපි ඇහෙන් දැකලා මොකක් හරි තියනා කිව්වොත් අපි කියන්නේ ඕක බොරුද කියලා බලන්න ගිහින් අල්ලලා නැද්ද කියලා. එහෙම කියනවා නේද? එතකොට ඇහෙන් දකින දේ එළියේ තියනවා කියලා අපි විශ්වාස කරන්නේ තහවුරු කරන්නේ තම ආයතනයෙන් අල්ලලා බලලා. නේද? එහිඳ තමයි අපි රැවටිලා නැහැ බල්ලා රැවටිලා කියලා කියන්නේ. එහෙම නේද? දැන් අපි එහෙම කියන හිඳ තමයි අපි ලෝකෙට අහු වෙන්නේ. අපි දකින දේ තියනවා කියන්නේ ඔක අල්ලලා බලන්නත් පුළුවන් මේකනේ තියනවා කියන්නේ. නේද? එහෙම තර්ක කරනවා නේද? දැන් ඔතන මොකද්ද මෙතන තියෙන දැන් ගැටලුව මේ දැන් ආයතන නානත්තේ නැත්නම් ගෝචර නානත්තේ අමතක වෙලා එහෙන් අත්දකින දේ කාය ආයතනෙත් අත්දකින්න පුළුවන් ඒ දේම කියන මට්ටමකට ගිහිල්ලා තමයි අපි හරි කියලා කියන්නේ. දැන් ඒක හරිනම් කරන්න පුළුවන් වැඩක්ද? ඇහැට ගෝචර විෂය වෙන එකක්, කයට ගෝචර විෂය වෙනත් එකක්. නේද? ওই දෙකේ කිසිම සම්බන්ධයක් තියෙන්න බෑ. ওই දෙක එකක් වුණා නම් ඇහැකුයි කයකුයි දෙකක් ඕන නෑ. එකක් වුණා නෑ ඒක. නේද? ආයතන පහක් වෙනකොට එකක් තිබුණා නම් ඇති. හැමදේම වෙන ආයතනයක් කරන එක මේ ආයතනයටත් පුළුවන්. එහෙම පුළුවන්කමකුත් නැහැ. ඇහැ කරන දේ කනට කරන්නත් බෑ, නාසයට කරන්නත් බෑ, දිවට කරන්නත් බෑ. ওই ටිකෙන් එහෙම එනකොට තමයි පේන්නේ කයට කරන්නත් බැරි වෙන්න ඕන අපි පුළුවන් කියලා හිතුවට. කියලා ඔක හිතට පෙන්නන්න. ඈ? මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ නැහැ නෑ. එහෙන් දකින්න ඒක අල්ලලා බලන්න පුළුවන් කියන එක. ඒක කඩා ගන්න ඕනේ. ඒක අපේ මෝඩකම හින්දා, මුලාව හින්දා අපිට කා වැදුන සිද්ධිය. කවදාවත් බෑ එක ආයතනකින් කරන එක තව ආයතනයකට කරන්න. මොකද ඒවයි ගෝචර විෂය වෙනස්. ඇහැට ගෝචර දෙය නෙමෙයි කයට ගෝචර. ඔව් අන්දේව ගිහිල්ලා අලියා අත ගන්නවා වගේ වැඩක් මේ කරන්නේ. අන්දේ හය දෙනෙක් ගිහිල්ලා අලියෙක් අත ගාලා කියන අලියා මේ වගේ අලියා මේ වගේ කියලා නේද? කන අත ගාලා කියන ආලියා හරියට කුල්ලක් වගේ. කකුල අත ගාලා කියන ආලියා හරියට වංගෙඩියක් වගේ.
වංගෙඩියට ගාලා.
ඔව්. දැන් ඒ ඔක්කොම කියන ඒවා බොරුද? හරි. මේකලට දැනෙනද? නෑ. හැට පේන්නේ. එතකොට අපි ඔන්න හැට පේන දේ අල්ලලා බලන්න පුළුවන් කියලා හිතනවා. ඒක මුලාවක් කියන එක තේරුම් ගන්නවා. ඔය මුලාව තේරුම් ගන්න තමයි දැන් ඔහොම කිව්වට ඔක තේරෙන්නේ නැති හින්දා තමයි මේ වෙන වෙන පැති වලින් ඕක විස්තර කරන්නේ. දැන් එහෙන් දකින දේ එළියේ තියෙන්න පුළුවන්ද කියන ඔන්න නුවණක් ගන්නවා. අපි ওই මුලාවට වැටෙන්නේ එහෙන් දකින්නේ මේ එළියේ තියෙන දෙයමයි කියන එකනේ. ඒ හින්දා එතකොට දැන් ඇහෙන් දකින්නේ මොනවද? වර්ණ සටහන් විතරයි නේද? වර්ණ කියන්නේ ওই නිල් කහ කොළ රතු සුදු ඔය වගේ පාටනේ නේද? දැන් අපි ඇහෙන් දැකලා ඔය පාට එක එක පාට එළියේ එක එක ඒවයි තියනවා කියලා හිතනවා. ඒක ඇත්තද කියලා පෙන්වන්න තමයි අර පොඩි පරීක්ෂණයක් කරන්න කියන්නේ. පාට කණ්ණාඩියක් දාලා බලන්න. රතු වලට කණ්ණාඩියක් දාලා බලන්න. දැන් මොකද වෙන්නේ? දැන් රතු පාට. දැන් කියනවාද රතු පාට තියෙන්නේ ගහේ කියලා? ආ රතු පාට අර බිත්තිය රතු පාටයි. නා රතු පාට තියෙන්නේ බිත්තිය කියනවා. නෑ නේද? ඇයි නෑ කියන්නේ? මේ ඇහ ඇහ පැත්තෙන් උපද්දලා දීපු එකක් තමයි ඔය දැකලා තියෙන්නේ රතු පාට කියලා. ඈ එහෙනම් තේරුම් ගන්න ඔය කණ්ණාඩිය නැති වෙලාවෙත් දැකලා තියෙන්නේ ඇහ උපද්දලා දීපු දෙයක් නිසා. බාහිරේ තියෙන වර්ණයක් නෙවෙයි. මොකද බාහිර තියෙන දෙයම දැක්කනම් මෙහෙන් ඇහ වෙනස් කරනකොට වෙන දෙයක් පේන්න බෑ. නේද? අපි පාට කණ්ණාඩියක් දානකොට එහෙනම් ඒ පේන එකත් එළියේ තියෙනවා. එළියේ තියෙන දේ නම් දකින්න. එතකොට එළියේ තියෙන දේ නෙමෙයි දැකලා තියෙන්නේ ඇහ උපද්දලා දීපු දේ. ඇහේ හැකියාව අනුව ඇහ උපද්දලා දීපු වර්ණය තමයි ඇහෙන් දැකීමකදී දකින්නේ. දැන් ඔහොම ඕකට නුවණ පිහිටනකොට ඔන්න මිදෙනා නේද එළියේ තියෙන දේ දැක්කා කියන එක. ඒක එළියේ තියෙන පාටද දැකලා තියෙන්නේ ඇහ උපද්දලා දීපු පාට. ඇහ උපද්දලා දීපු. ඔව් ඒ සුද මේ කුළුනේ නෙමෙයි තියෙන්නේ ඇහැ උපද්දපු සුද තමයි අපි දැකලා තියෙන්නේ. ආ ඇහි සුදාව නම් ඒක පේන්නේ නැහැ. ඔක්කොම එකපාරට මුකුත් පේන්නේ නැහැ. ඒ අර දැන් අරේ කොළපාටයි කියනකොට එහෙ තියෙන කොළපාටක් නෙමෙයි මේ ඇහැ උපද්දපු කොළපාට ඔන්න දැකලා හිත දැකලා තියෙන්නේ ඇහැ උපද්දපු පාට. තේරුණා? ඒකට ඇහැට කවදාවත් බෑ එළියේ තියෙන පාට දකින්න. ඇහැට පුළුවන් ඇහැ උපද්දලා දෙන පාට හිතට පෙන්වන්න. ඒ හිත තමයි චක්කු විඥාන සිත. මේ චක්කු විඥාන සිත දකින්නේ ඇහැ උපද්දලා දෙන පාට නිසා. බාහිර දෙයක් නෙවෙයි. බාහිරයට අයිති දෙයක් නෙවෙයි. ඔක හොඳට පැහැදිලි කරගන්නවා. එක එක වර්ණ උපද්දවීමේ හැකියාව ඇහැට අයිති දෙයක්. දැන් වෙන වෙන සතෙක්ගේ ඇහක් ගත්තොත් එයා වෙන වෙන වර්ණ උපද්දන. දැන් බල්ලෙක්ගේ හරි හරකෙක්ගේ හරි ඇහක් ගත්තොත් අපේ ඇහ උපද්දන වර්ණ නෙමෙයි එයාගේ ඇහ උපද්දන. ඒකයි මේ පාට කණ්ණාඩිය දාලා බලන්න කිව්වේ ඒක තේරුම් ගන්න. ඇහි හැකියාව අනුව උපද්දන වර්ණේ තමයි හිත දකින්නේ. චක්කු විඥානසිත. ඒකට මේ ඇහැ දකින්න නිකන් උපකරණයක්. ඒ උපකරණයට පුළුවන් අර ගෝචර රූපය උපද්දලා දෙන්න. උපකරණයට පුළුවන් ගෝචර රූපය උපද්දලා දෙන්න. අපි දැන් රේඩියෝ කියන්නේ උපකරණයක් නේ. රේඩියෝ එකට පුළුවන් මොනවා උපද්දන්නද? සද්ද උපද්දන්න. දැන් රේඩියෝ එක නැතුව අපිට මෙතන සද්ද අහන්න පුළුවන්ද? රේඩියෝ එකට එන සද්ද පුළුවන් දහන්න? බෑ. ඒ උපකරණේ ඕන. එතකොට උපකරණේ උපද්දන උපකරණේ උපද්දන ශබ්ද තමයි මේ විඤ්ඤාණය දැනගන්න. ඒකයි ආයතනයක් නැතුව විඤ්ඤාණයට තනියෙන් උපදින්න බෑ. නෑ ඒ වර්ණය උදව් කරගෙන තමයි අපි වර්ණේ පැතිරිලා තියෙන්නේ මේ හැඩේ කියලා එකත් හිත කියන්නේ. ඇහැට අරමුණු වෙන්නේ වර්ණේ විතරයි. වර්ණ වර්ණනානත්ව විතරයි ඇහැට අරමුණු. හැඩේ හිතෙන් හිත අරමුණු. කියන්නේ වර්ණේ සීමාවනේ හැඩේක පේන්නේ වර්ණ. වර්ණේ නොපෙනුනා නම් හැඩයක් පේන්න විදියක් නැහැ. දැන් වර්ණ වෙනසක් තිබුණ නැත්නම් එහෙම හැඩයක් කියන්න පුළුවන් වේද? නිල් අහස පැතිරිලා තියෙනකොට මුකුත් පේන්නේ නැතුව හැම තැනම නිල්. දැන් හැඩ වෙන් කරන්න පුළුවන්ද? බැ. වර්ණ වෙනසක් තිබුණත් හැඩයක් කියන්න පුළුවන්. ගෝචර රූපය කියන්නේ ඒ ආයතනේ දැනගන්න ආරම්මන ගතිය. සංඥාව නෙමෙයි ඒ ඒ ආයතනේ දැනගන්න අරමුණ ගතිය. දැන් එහෙනම් වර්ණ ගතිය. කන නම් ශබ්ද ස්වභාවය. නේද? අපිට තමයි ගෝචර. ගෝචර රූප කියන්නේ. ගෝචර භූමිය කියලා කියන්නේ. හරි? එතකොට ඒ ඒ ආයතනෙට ගෝචර රූප ඒ ආහාර කියලා කියන්නේ. ඈ? ආහාර ගෝචර රූප. ඒ ඒ ආයතනෙට ආහාරයක් තියෙනවා. ඒ ඒක තමයි ඒ ආයතනෙන් උපදින්නේ. හරි? දැන් ආයතනෙන් දැන් ඇහැ උපදින්නේ වර්ණ. කන උපදින්නේ ශබ්ද. දැන් රේඩියෝව සද්දේ උපදිනවා මිසක්. සද්දේ ගෙලින්ම එනවනේ අපිට රේඩියෝ ඕනද සද්දේ අහන්න? නෑ. ඒ වගේ තේරුම් ගන්න මේ කන කියන උපකරණය. කනේ ඇවිල්ලා වදින්නේ තරංගයක් විතරයි. ඒ තරංගේ සද්දයක් නෙමෙයි. සද්දයක් බවට පත් කරන්නේ කන කියන උපකරණය. හරියට රේඩියෝ එක වගේ. හරි. කනෙන් තමයි සද්දේ උපදින්නේ. ඒ උපදින සද්දේ තමයි විඥානය. ඔව්. හිත දැනගන්න. කන නිසා හිතනින් හින්දා අපි ඒකට කියනවා සෝත විඥාන කියලා. සද්දේ දැනගන්න, කනෙන් උපදින සද්ද දැනගන්න හිත. ඇහෙන් උපදින වර්ණ දැනගන්න හිත. නාසයෙන් උපදින ගඳ සුවඳ දැනගන්න හිත. ඔන්නෝ කියන්න පුරුදු වෙන. එතකොට එළියේ තියෙන ඒවා නෙවෙයි. ඈ උපදින වර්ණ දැනගන්න හිතක් පහළ වෙනවා. ඒකනේ ඇහෙන් බලනවා. ඈ උපදින වර්ණ දැනගන්න හිත හදන්න තමයි ඇහෙන් බලන්න ඕනේ. නැත්නම් ඇහැ නැතුවත් බලන්න පුළුවන් වෙන්නේ ඒක. ඈ ඔයිද කනට පුළුවන් එක එක જાතියේ සද්ද උපදින්න. ඔව් උපදිනවා කියන්නේ උපදින්නේ පෙර තිබුණා නා උපදිනවා කියන්නේ ඕනේ උපදිනවා කියන්නේ පෙර නොතිබීම හටගන්න රාහුත්වා සම්භූතං කිව්වේ ඒක පෙර නොතිබීම හටගන්න ඒකයි උපදිනවා කියන්නේ තියෙන දෙයක් වෙන්නනවා කියනවා නෙවෙයි උපද්දලා වෙන්නේ ඔව් උපද්දලා වෙන්නේ රේඩියෝ එකෙන් සද්ද උපද්දනව නේද? ඔයිද උපද්දනව නම් ඒවා ඒ හේතු නැති වෙනකොට ඒක නිරුද්ධයි. හරි? හේතු යෙදෙනකොට උපදී. ඒක උපදිනකොටම හේතු ටික ඉවරනේ ඒකට වැය වෙලා. ඒකකොට නිරුද්ධයි. පහන් දැල්ල වගේ හරි අර ගිනි පෙට්ටියේ ගිනි කූර ගහනකොට ගින්දර උපදී. නේද? ආය ආය ගිනි කූරු ගැහුවොත් ආය ආය දැල්ලක් උපදී. අපි මේ වේගෙ වැඩි කළොත් එහෙම අර පානේ තිරේපත්තු වෙනවා වගේ තමයි. ඒ ඒ මොහොතේ තෙල් ටිකක් පිච්චෙනවා. එතකොට අපිට හිතෙනවා ඔන්න දැල්ලක් තියෙනවා. ඒ තියෙනවා කියලා හිතනකොට හැම මොහොතකම තෙල් ටිකක් අලුතෙන් දැවෙනවා. නේද? ඒ ඒ මොහොතේ වෙනමම තෙල් ටිකක් අලුතෙන් දැවෙනවා. ඒකට වෙනම දැල්ලක් හටගන්නවා. එතකොට ඒක උපද්දනයි. ඒ උපදින දෙල්ල කලින් තිබුණ නැහැ. ඒ මොහොතේ තෙල් ටික පිච්චෙන නිසා ඒ මොහොතේ උපදී. ඔව් හේතු ටික වැවේ. ඒ ඵලය උපදින. ඈ වැය වෙනවා කිව්වට හේතු විඵලයි එකට තියෙන්නේ ආ. එහෙම එකකුත් තියෙනවා. ඒ උපදින එක තියෙන්නේ හේතු තියෙන මොහොතේ. මේකයි පටිච්ච සමුප්පන්නය. විමස්මෙන් සති ඉදං හොයි. මේ හේතු තියෙනකොටමයි ඵලය තියෙන්නේ. විමස්සෙන් සති ඉදං හෝති. විමස්සෙන් කියන්නේ හේතු, ඉදං කියන්නේ ඵලය. ඒක හේතු තියෙනකොටමයි ඵලය තියෙන්නේ. නะ? විමස්සෙන් අසති හේතු නැත්තම් ඉදං නොහෝති. ඵලයක් නැහැ. කියන්නේ. හේතුඵලයෙන් පොඩ්ඩක් එහාට යනවා පටිච්ච සමුප්පන්න කියන්නේ. විමස්සෙන් සති ඉදං හෝති. විමස්සෙන් අසති ඉදං නහෝති. කියන ධර්මතාවයකුත් තියෙනවා. ඒක පැහැදිලි නැද්ද? දැන් හේතු තියෙනකොටම ඵලය තියෙනවා. දැන් අපි හෙවණැල්ලේ උපමාව ගත්තොත් ගහක හෙවණැල්ලක් වැටිලා කියලා හිතන්න. දැන් හෙවණැල්ල තියෙනකොට ගහ තියෙන්නත් ඕන ආලෝකේ තියෙන්නත් ඕන නේද? ගහයි ආලෝකේ ඉන්නේ හේතු. ඵලයනේ හෙවණැල්ල. නෑ අපිට හෙවණැල්ල ගැන කතා කරත් හැකිද හේතු වලින් තොරව? ආලෝකේ ඉන්නේ නැති වෙලාවට හෙවණැල්ල ගැන කතා කරන්න පුළුවන්ද? බැ. එතකොට හේතුව තියෙන මොහොතෙමයි ඵලය. හේතු නිරුද්ධ වෙලා ඵලය වෙනම තියනවා නෙවෙයි. හේතු නිරුද්ධ වුණා නම් හේතු නැතුව ඵලයට තියෙන්න පුළුවන් නේ. එහෙම කතාවක් නෙවෙයි. හේතුව යෙදෙන මොහොතෙමයි ඵලය තියෙන්නේ. දැන් හේවණැල්ල තියෙන්නේ ආලෝකේන මොහොතෙම. ගහක් තියෙන මොහොතෙම. නේද? ගහ නැතුව හේවණැල්ල ගැන කතා කරන්නත් බෑ. ආලෝකේ නැතුව හේවණැල්ල ගැන කතා කරන්නත් බෑ. දැන් අපි ගහ වැය වෙලා හේවණැල්ල හැදුනා කිව්වොත් ආලෝකේ වැය වෙලා හේවණැල්ල හැදුනා කිව්වොත් හේවණැල්ල ඉතුරු වෙන්නේ බෑ. ගහයි ආලෝකේ නැතුව එහෙම කතාවක් නෙමෙයි. හරි? හේතු තියෙන මොහොතෙමයි ඵලය තියෙන්නේ. ඒක ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් කියන්නේ හේතු විගට. ඉදං කියන්නේ ඵලයට. ඉමස්මින් සති කියන්නේ තියෙනවා ඉදං හෝති. හෝති කියන්නේ තියෙන. හේතු තියෙනකොට ඵලය තියෙනවා. ඉමස්මින් අසති හේතු නැත්තම් ඉදං නහෝති ඵලයක් නැහැ. පැහැදිලි නේද? දැන් හාල් වලින් බත් වෙනවා කියුවහම ඊට වඩා වෙනස්. හාලුයි බතුයි එකට තියෙන්න පුළුවන්. බාගෙට උයලා නම් එහෙනම් ඉතින් බැන බැන කන්න පුළුවන්. එහෙනම් හාල් ටිකේ වැය වෙලා බත් සකස් වෙන. ඒතකොට බත් තියෙනකොට අපි එතන හාල් තියෙනවා කියන්නේ නැහැ. එතකොට ඒක පටිච්ච සමුප්පාදෙ නෙමෙයි. ඉමස්මින් සති ඉදං හෝති නෙවෙයි ඒතකොට. ඒ අපි ඵලය ගැන කතා කරනකොට හේතුව නැහැ. හේතුවෙන් තොරව ඵලය ගැන ඵලය ඉතුරුයි. නේද? එතකොට ඊට වඩා සියුම් කරුණක් මෙතන තියෙනවා. හේතුවයි ඵලයයි එකට යෙදෙන ස්වභාවය. ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ. ඔක තමයි අර බටමිටි දෙකක් එකට හේතු කරලා තියෙන උපමාව බලන්නකෝ. එක මිටියක්කට තනියෙන් පවතින්න පුළුවන් ද අනිත් එක වැටුනොත්? බැ. අපි ඒක ගැන කතා කරන්න ඕනේ දෙකම පවතින මොහොතේ. නේද? එකකට එකක් හේතු වෙලා එකකට එකක් උදව් වෙලා එකකට එකක් ප්‍රත්‍ය වෙලා කියනවා. එකකට එකක් ප්‍රත්‍ය වෙලා ඒකට අභිධර්මයේදී කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය කියලා පට්ඨානෙ. සූවිසි ප්‍රත්‍ය වලින් එකක්. ප්‍රත්‍ය වෙන කරුණු ගොඩක් තියෙනවා. ඒකෙන් එක ප්‍රත්‍යතාවයක් තියෙනවා මේ පටිච්ච සමුප්පාදයේදී ඔය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය කියන එක. සිද්ධ වෙන ස්වභාවිකුත් තියෙනවා අපි මුලාවෙහිඳ හදන ස්වභාවිකුත් තියෙනවා.